ඛවාලේසු වත්තාගච්ඡං කුදේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදංතා ධම්මස්සවන කාලෝ අයං බදංතා ධම්මස්සවන කාලෝ අයං බදංතා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස සීලවතාවුසෝ කොට්ටිත බික්ඛු සුපාදානක්ඛන්දා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගන්ධතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත් යෝනිසෝ මනසිකා තබ්බා කතමි පංච සේයති දං රූපපාදානක්ඛන්‍ධෝ වේදනානුපාදානක්ඛන්‍ධෝ සංඛාරෝපාදානක්ඛන්‍ධෝ සංඛාරෝපාදානක්ඛන්‍ධෝ විඤ්ඤාණෝපාදානක්ඛන්‍ධෝති ධර්මස්සෝනා විලාසී පින්වත් හිමිවරුනි මගේ ශාන්තිනායක තිලෝගුරු අමාමේනි සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් කරුණාවෙන් සංසාර දුක්ගිනි නිවා ගැනීම පිණිස දේශනා කොට වදාළ සද්ධර්ම මාර්ගයේ පිළිබඳව සරියුත් මහතෙරුන් වහන්සේ හා කොට්ටිත මහතෙරුන් වහන්සේ අතරත ඇති වුණු ධර්ම සංවාදයක් මූලික කරගෙන දේශනා වින සංයුත්ත නිකායේ ධම්මකථික වග්ගයේ එන සීල සූත්‍රයයි අපි මාතෘකා වශයෙන් තෝරාගත්තේ. මේ සීල සූත්‍රය තුල පැහැදිලි කරන අදහස අපි හැම දෙනාටම ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙන බොහෝ දෙනාට උපකාරී වෙන දහම් කරුණු රැසක් පැහැදිලි වෙනවා. මේ ලෞතර ශාසනය තුලින් විමුක්ති මඟ සොයාගෙන යන කෙනෙකුට ඔවුන් විසින් අනුගමනය කළ යුතු ප්‍රතිපදාව පිළිබඳවයි මේ සූත්‍රය තුළින් පැහැදිලි කරලා තියෙන්නේ. බරණැස ඉසිපතනාරාමේ සරියුත් මහා ස්වාමීන් වහන්සේත් කොට්ටිත මහා ස්වාමීන් වහන්සේත් වැඩ සිටින අවධියක එක්තරා දිනයක සමවත්සයෙන් නැගී සිටිය සරියුත් මහා ස්වාමීන් වහන්සේ කරා වැඩම කළ කොට්ටිත ස්වාමීන් වහන්සේ විමසනවා. ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ මේ ශාසනයේ සිල්වත් භික්ෂුවට කුමන දහමක් යෝනිසෝ මනසිකාරය වෙනවද? කුමන දහමක් නුවණින් මෙනෙහි කළ යුතුද? මෙසේ විමසන කොට්ටිත මහසාමීන් වහන්සේට පිළිතුරු දෙන සරියුත් මහසාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා, ඇවැත්නි කොට්ටිතයන් වහන්සේ, මේ ශාසනයේ සිල්වත් භික්ෂුව විසින් මේ පංචපාදානස්කන්ධය රූප වේදනා සංඥා සංඛාර විඥාන ආදී වූ මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝගයක් හැටියට ගඩුවක් ගෙඩියක් හැටියට උලක් හැටියට පීඩාවක් හැටියට ආබාධයක් හැටියට අන්සතුවක් හැටියට බිඳෙන දෙයක් හැටියට ශූන්‍ය වූ හිස් වූක් හැටියට අනාත්ම වූක් හැටියට මෙනෙහි කළ යුතුය. මෙසේ මෙනෙහි කරන සිල්වත් භික්ෂුව මේ පංචපාදානස්කන්ධේ මේ පංචපාදානස්කන්ධය අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගන්නතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුන්‍යතෝ අනිත්ත අනත්තතෝ යෝනිසෝ මනසිකරවන්තෝ මෙයාදී වශයෙන් නුවණින් මෙනෙහි කරන කල්හි සෝතාපට්ටි ඵලං සච්චිකරේ යාති. අනේ සිල්වත් භික්ෂුව සෝතාපට්ටි ඵලයේ පිහිටනවාය. මෙසේ පිළිතුරු දී වදාළ කල්හි කොට්ටිත මහා සාමීන් වහන්සේ සාදු සාදු සාරිපුත්තයන් වහන්සේ සෝතාපන්නයාට මේ ශාසනයේ කුමන දහමක් යෝනිසෝ මනසිකාරය වෙනවද? කෙබඳු දහමක් නුවණින් මෙනෙහි කළ යුතුද? ඒට පිළිතුරු දෙන සරියුත් මහා සාමීන් වහන්සේ උත්තර දෙනවා, ඇවැත්නි කොට්ටිතයන් වහන්ස, සෝතාපන්න භාවයට පත් වූ පුද්ගලයාද මේ පංච උපාදානස්කන්ධයම අනිත්‍ය දුක්ඛ ආදී වශයෙන් මෙසේම මෙනෙහි කළ යුතුයි. මෙසේ නුවණින් මෙනෙහි කරන කල සකදාගාමි ඵලයේ පිහිටනවාය. සාදු සාදු ස්වාමීනි, සකදාගාමි ඵලයේ පිහිටි කෙනාට කෙබඳු දහමක් යෝනිසෝ මනසකාරය වෙයිද? ඇවැත්නි කොට්ටිතයන් වහන්සේ ඔහුටද මේ පංච උපාදානස්කන්ධයම අනිච්චතෝ දුක්ඛතෝ ගන්නතෝ සල්ලතෝ අගතෝ ආදී වශයෙන් නුවණින් මෙනෙහි කළ යුතුය. එසේ මෙනෙහි කරන කල්හි අනාගාමි ඵලයේ පිහිටනවා. සාදු සාදු සාමීනි, අනාගාමි ඵලයේ පිහිටි කෙනාට කෙබඳු දහමක් යෝනිසෝ මනසිකාරය වෙයිද? කෙබඳු දහමක් නුවණින් මෙනෙහි කළ යුතුද? ඇවැත්නි කොට්ටිතයන් වහන්සේ, අනාගාමි ඵලයේ පිහිටි කෙනාද මේ පංච උපාදානස්කන්ධයම අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ආදී වශයෙන් නුවණින් බැලිය යුතුයි, නුවණින් මෙනෙහි කළ යුතුයි. එසේ මෙනෙහි කරන කල්ලි රහත් ඵලයේ පිහිටනවා. සාදු සාදු ස්වාමීනි, රහතන් වහන්සේට කුමන දහමක් යෝනිසෝ මනසිකාරය වෙයිද? ඒදී උන්වහන්සේ පිළිතුරු දෙනවා, ඇවැත්නි කොට්ටිතයන් වහන්සේ, රහතන් වහන්සේට කළ යුතු කටයුත්තක් නෑ, කටයුතු නිමා කළා. එහෙත් රහතන් වහන්සේද මෙලව ජීවිතයේ සැප විහරණය පිණිස ditta dhamma sukha viharane ditta dhamma sukha viharane pinisa me upadana skandayanghi anityadi vasen menahi kalayutuye kiyala unvahanse pilithuru diva dala den me sutraya tulin matu karana samanya adahasai අපි මේ වෙලාවේදී මේ ඉදිරිපත් කළේ සිල්වතාගේ පටන් රහතන් වහන්සේ දක්වාම කලයුතු වැඩියුතු ප්‍රතිපදාව හැටියට සරියුත් සාමීන් වහන්සේ දක්වන්නේ යෝනිසෝ මනසිකාරයයි අපට පළපුරුදු සතර සතිපට්ඨානය සතර සම්‍යක්පදං වීර්ය සතර ඉද්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල බොජ්ජංග ආර්ය ශ්‍රාංගික මාර්ග ආදී සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගෙන් යුක්ත වූ මේ මුළු දහන් මගම එකම වචනයකින් උන්වහන්සේ දක්වනවා යෝනිසෝ මනසිකාරය නමින් නිවන් මඟ පිළිබඳව එකම වචනයකින් දක්වපු සූත්‍රයක් මේ සීල සූත්‍රය. ඔබට සමහර වෙලාවට පින්තුනි සැකයක් ඇති වෙන්නට පුළුවන්. මේක ශ්‍රාවක භාසිතයක් නිසා බුදුරජාණන් වහන්සේත් මෙහෙමද දේශනා කළේ කියලා. ඒ සඳහා අපට ඉදිරිපත් කරන්නට පුළුවන් පුංචි නිදර්ශනයක් තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ සද්ධාසව සූත්‍රය උන්වහන්සේ දේශනා කරනවා ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං khයං වදාමි නොජානතෝ නොපස්සතෝ කිංචි භික්ඛවේ ජානතෝ කිංචි පස්සතෝ ආසවානං khයෝ හෝති යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං මේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය දන්නහුට දක්නහුටම ආශ්‍රවයන්ගේ සේවීම කියන බවක් යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය නොදන්නහුට නොදක්නහුට ආශ්‍රව ධර්මයන්ගේ සේවීමක් නොකියන බවත් උන්වහන්සේ සූත්‍රයේදී පැහැදිලි කරනවා සවදරුටත් පැහැදිලි කරන උන්වහන්සේ අයෝනිසෝ මනසිකරොන්තෝ අනුප්පන්නාසේව ආසවා උපජ්ජಂತಿ උත්පන්නානං ආසවානං පවද්දಂತಿ අයෝනිසෝ මනසිකාරයෙන් නුනුවණින් මෙනෙහි කළොත් නූපන්න ආශ්‍රව උපදිනවා උපන්න ආශ්‍රව වැඩෙනවා යෝනිසෝ මනසිකරොන්තෝ නුවණින් මෙනෙහි කළහොත් අනුප්පන්නා චේව ආසවා නූපජ්ජಂತಿ උප්පන්නානං ආසවානං පහීයන්ති නුවණින් මෙනෙහි කරනකොට නූපන්න ආශ්‍රව නූපදිනවා උපන්න ආශ්‍රව ත්‍රහීන වෙනවා අනුබුදුරජාණන් වහන්සේ ආශ්‍රාක්ෂය කරන ආකාරය එහිදීද මේ යෝනිසෝ මනසිකාරයෙන්ම සිද්ධ වෙන බව පැහැදිලි කරලා තියෙනවා. එහෙමනම් බුදුහාමුදුරුවන්ගේ දේශනාවයි සරියුත් හාමුදුරුවන්ගේ දේශනාවයි අතරේ වෙනසක් නෑ. එකම දේශනාව. එහෙමනම් කුමක්ද දැන් යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? කුමක්ද අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? නුවණින් මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරයයි. නුනුවණින් මෙනෙහි කිරීම අයෝනිසෝ මනසිකාරයයි. නුවණින් මෙනෙහි කරනකොට කුසලයේ වැඩෙනවා. ලෞකික ලෝකෝත්තර කුසලයේ වැඩෙනවා. නුනුවණින් මෙනෙහි කළොත් අකුසලයේ වැඩෙනවා. අකුසලයේ වැඩිමින් සසරයි දිග්ගැස්සෙන්නේ එනිසා අකුසලයෙන් මිදෙන්න නම් අයෝනිසෝ මනසකාරයෙන් මිදෙන්න ඕන. කුසලයේ වඩන්න නම් යෝනිසෝ මනසකාරයෙන් යුක්ත වෙන්න ඕන. කුමක්ද අයෝනිසෝ මනසකාරය? අයෝනිසෝ මනසකාරය නිසා කුසලයේ වැඩෙන්නේ කොහොමද? අපි පුංචි සරල නිදර්ශනයක් තුළින් ඒ ගැන විමසීමක් කොට බැලුවොත් අපි බලමු ලෝකයා දකින හැටියට මේ ධර්මතාවය හඳුනා ගන්න. ලෝකේ යමෙක් මලක් දකිනවා, ඒ මල ලස්සනයි කියලා දකිනවා, ඒ මල ලස්සනයි කියලා හිතනවා, මෙනෙහි කරනවා. මල ලස්සනයි කියලා මෙනෙහි කරලා කල්පනා කළ කෙනා, මානසිකාර්යය පැවැත්වූ කෙනා මල ඈතින් දැකලා මදි. ලස්සනයි කියලා දැකපු කෙනාට මල බලන්ට යන්න ඕන. අන්න සිතුවිලි බලවත් කරගෙන මේ කය සැහැල්ලු කරගෙන, කය සලවාගෙන, කය ඇවිදවාගෙන මල කරා යනවා. දැන් මල ළඟට ගිහිල්ලා මදි. මල අල්ලන්න ඕන. එන කය මෙහෙවනා සිතුවිලි බලවත් වෙමින් මල අතින් අල්ලනවා. අල්ලලා මදි. මල සිප ගන්නට ඕන. ලං වෙලා මල සිප ගන්නවා. අනේ මල සුවඳයි. දැන් මල ලස්සනයි, මල සුවඳයි කියලා හිතුණා. එහෙම හිතනකොටම අනේ මටත් ඇත්නම් මේ වගේ මලක් මදුරක්. අන අවිද්‍යාව විසම ලෝභය ඇති වුණා. අවිද්‍යාව විසම ලෝභය ඇති වුණාම මටත් ඕන කියලා හිතනකොට ඒ දේ අයිති කරගන්නට ඕන. අයිතිකරුගෙන් ඉල්ලුවොත් ඔහුද ලෝභියෙක් නම් අනේකනම් දෙන්න බෑ. බොහොම මාරුවෙන් හොයාගත්ත දේ. අවිද්‍යාව විසම ලෝභය හටගත් කෙනාගේ මනසේ ඊළඟට ස්වභාවය මොකක්ද? අන්න ගැටීම හට ගන්නවා. දෙන්න බෑ. දෙන්න බැරි නම් හොඳින් හරි නරකින් හරි මම ගන්නම්. අන්න පටිගේ ගැටෙන ස්වභාවය වර්ධනය වෙනවා. මෙන්න මේ වෙලාවේදීවත් කම්මස්ස කතා ඥානේවත් ඉදිරිපත් තුනේ නැත්නම් මේ ලෝභ දේශයන්ගේ ආදීනව පෙන්නලා භයානක බව පෙන්නලා දෙන්න කම්මස්ස කතා ඥානේ සම්මාදිට්ඨිය උපන්නේ නැත්නම් ඒ වෙනුවට උපදින්නේ මිත්‍යා දෘෂ්ටිය. කර්මඵල විශ්වාස නොකරන නුවණ කම්මස්ස කතා ඥානේට බාහිර වූ ප්‍රතිවිරුද්ධ වූ මිත්‍යා දෘෂ්ටිය උපදිනවා. එවිට අර ලෝභයේ ගැටීම බලවත් වෙමින් හොරකම් කරලා හරි ගන්න පෙළඹෙනවා. හොරකම් කරන්න ගියාම හසු වුණොත් අතේ තියෙන දෙන් ගහලා මරලා හරි පැනලා එනවා. ඒක වහගන්න බොරු කියන්න වෙනවා, තරජනය කරන්න වෙනවා. මේ ආදී වශයෙන් කාය වාක් අසංවරයට දුෂ්චරිතයට පෙළඹෙනවා. අද මලක් ලස්සනයි කියලා ලස්සනට සුභ වශයෙන් බලපු මනසිකාරය තුළ සුභ වශයෙන් අරමුණු දිහා බලපු කෙනෙකුගේ ස්වභාවය තුළ මේ විදිහේ අකුසලයේ ගොඩ නැගෙනවා. ඒ අකුසලයට විපාක වශයෙන් සංසාර දුක නැවත නැවත උරුම වෙනවා. තවත් කෙනෙක් මේ වල ලක්ෂණයි කියලා දකිනවා. නමුත් එහෙම දකින කෙනා නතර වෙලා මොහොතක් නුවණින් හිතනවා, අනේ මේ මල ලක්ෂණ තමයි. ඒත් මේ මල තව ටික වෙලාවකින් මැල වෙනවා, පර වෙනවා, මහ පොළොවට පතිත වෙනවා, පස් ගොඩක් බවට පත් වෙනවා. අන්න ඒ මානසිකාරයත් යෝනිසෝ මානසිකාරයක්. ඒ මානසිකාරයත් නුවණින් මෙනෙහි කිරීමක්. ඇයි ඒකට යෝනිසෝ මානසිකාරයක් කියලා කියන්නේ? අර ඉස්සෙල්ලා වගේ අකුසලයට යන්න තිබිච්ච ඉඩ වැහුණා එතනින්. අකුසලයේ වැහුණා, කුසලයේ නිරාවරණය වුණා. තවත් කෙනෙක් මේක මීට වඩා ඉහළට වඩනවා. මල මෙල වෙනවා, පර වෙනවා, කුණු වෙනවා, පස් වෙනවා. අනේ මගේ කයත් මේ වගේ කායෝ තථායාත් විනාශ භාවං. මේ කයත් මේ ස්වභාවයට පත් වෙනවනි කියලා තවත් කෙනෙක් මෙනෙහි කරලා බැලුවොත්, අන්න ඒ යෝනිසෝ මනසිකාරය අර ඉස්සෙල්ලා බැලුවට වඩා දියුණු මනසිකාරයක්. තවත් කෙනෙකුට පුළුවන් මල මෙල වෙනවා, පර වෙනවා, කුණු වෙනවා, පස් වෙනවා, මේ කයත් මේ වගේම කායෝ තථායාත විනාශ භාවං, මේ කයත් විනාශීද යනවා, මේ කය වගේම හටගත් ලෝකයේ හැම දෙයක්ම මේ අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා කියලා නුවණින් මෙනෙහි කරන්න බලන්න පුළුවන්. අන්නේ මානසිකාර්ය හරිට වඩා දියුණුයි කියන්නේ. මෙන්න මේ විදිහට මේ යෝනිසෝ මානසිකාර්ය කියන එකම වචනයකින් මේ ධර්ම ප්‍රතිපදාව සරියුත් ස්වාමීන් වහන්සේ දැක්ුවාට මේ යෝනිසෝ මනසිකාරය අපට එක තැනකින් පෙන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක වඩන්න පුළුවන් දෙයක්. දැන් ඔබට පැහැදිලි ඒක කෙනෙන් කෙනෙන් ඉහළට ගෙනියන්න පුළුවන් බවක් ඇති බව. තවදුරටත් මේ යෝනිසෝ මනසිකාරය වැඩි දියුණු කරන කෙනෙකුට මේ රූපේ අපි ඇලෙන බැඳෙන තණ්හා කරන ස්වභාවයෙන් නිදෙන්න විරස් වෙන්න, මේ රූපේ දිහා බලනවා, මේ කය දිහා බලනවා, නුවණින් මෙනෙහි කරලා බලනවා මේ කයේ මොනවද තියෙන්නේ කියලා. අපි ඇලුම් කරන, ආසා කරන, තණ්හාවෙන් වැළඳ ගන්න හදන මේ කයේ මේ රූපේ මොනවද තියෙන්නේ? කේසාලෝ මානකා දන්තා තචෝ කෙස්ලොම් නියදත් සම්මස්නහරයට ඇට මිදුළු වකු ගඩුවක් මාදී. මේ කය තුල ඇත්තා වූ කොටස් පිළිබඳව වෙන වෙනම මෙනෙහි කර කර බලනවා. අන්නේ අර ඉස්සෙල්ලා බැලුවටත් වඩා ඒ මනසිකාරයේ යොන්සෝ මනසිකාරයේ දියුණුයි. මේ රූපේ කෙරෙහි ඇති තණ්හාවෙන් ආසාවෙන් මිදෙන්න, රූපේ නිබ්බිදාව ඇති කරගන්න ඒ මනසිකාරයේ උදව් වෙනවා, උපකාරී වෙනවා. තවත් කෙනෙකුට පුළුවන්කම තියෙනවා මේ මනසිකාරයේ තව දුරටත් වැඩමින් මේ රූපේ දිහා තවත් ආකාරයකින් බලන්න. ශරීරයේ කොටස් වෙන්වෙන් වශයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ මේ ආකාරවලට බෙදා දක්වපු සූත්‍ර ඇසුරු කරගෙන මේ ආධ්‍යාත්මික පඨවි ධාතුවයි අපි කෙස් කියලා කතා කරන කොටස පිළිබඳව වෙන් කරලා ගත්තොත් ඒ දෙස බලනවා අපි මේ ආධ්‍යාත්මික පඨවි ධාතුවයි බාහිර ලෝකයේ යමක් සිහි කරලා ඒ දෙස බලනෝ මේ බාහිර පඨවි ධාතුවයි ආධ්‍යාත්මික පඨවි ධාතුවත් බාහිර පඨවි ධාතුවත් පඨවි ධාතුවයි. තවදුරටත් ඒ ගැන අපි විමසීමක් කළොත් අපි දන්න දේ අනුව මේ කයේ කොටසක් අපි බෙදීමකට ලක් කළොත් විද්‍යාත්මකව අපට හසු වෙන්නේ හමු වෙන්නේ පරමාණුවක්. බාහිර ලෝකයේ යමක් බෙදීමකට ලක් කළොත් අපට හමු වෙන්නේ පරමාණුවක්. ඒ පරමාණුවේ මේ පරමාණුවේ වෙනසක් නැහැ. පරමාණුව පරමාණුවමයි. අද මෙන්න මේ ආකාරයෙන් ආධ්‍යාත්මික ධාතුවත් බාහිර ධාතුවත් සමකොට බලනවා. මේ ධාතුවත් මේ ධාතුවත් ධාතුවමයි. එහෙනම් ධාතුව මම වගේ මගේ ආත්ම වශයෙන් ගත හැකිද? ආධ්‍යාත්මික ධාතුව මම වගේ කියලා ගන්නවා නම් බාහිරයේ තියෙන ධාතුවම නම් එසේනම් කෙසේද මම වගේ මගේ ආත්ම වශයෙන් ගන්නේ? මේ ආදී වශයෙන් ගැඹුරට ධාතුන්ට සමකොට විශ්ව සාධාරණ ධර්මතාවයක් වශයෙන් ධාතු මනසිකාරයෙන් මේ මෙනෙහි කරලා බලනකොටත් අර ඉස්සෙල්ලා බැලුවටත් වඩා ගැඹුරු තියුණු යොන්සෝ මනසිකාරයකට අපි අපේ මනසපත් කරගත්ත වෙනවා. තවදුරටත් මේ මනසිකාරයේ වඩන්න පුළුවන්. තවත් කෙනෙක් බලනවා මේ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණය අනිත්‍යයි, චක්කු සම්පස්සේ අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි, නාසය අනිත්‍යයි, ගන්ධය අනිත්‍යයි, දිව අනිත්‍යයි, රස අනිත්‍යයි, කය අනිත්‍යයි, පොට්ටබ්බය අනිත්‍යයි, මන අනිත්‍යයි, ධම්ම අනිත්‍යයි, ඒ ස්පර්ශයන් අනිත්‍යයි, අනිත්‍යයි ආදී වශයෙන් නැවත නැවත මනසිකාරයක යෙදෙනවා. මේ මනසිකාරයත් අයෝනිසෝ නෙවෙයි යෝනිසෝ. ඒ යෝනිසෝ මනසිකාරයක් වෙන්නේ අකුසලයට යන්ට තියෙන ඉඩ ආවරණය වෙනවා. කුසලයට එන්න තියෙන ඉඩ නිරාවරණය වෙනවා. මෙන්න මෙහෙම මෙනෙහි කරලා දියුණු කරගත්ත මනසිකාරය තවදුරටත් මේ මනසිකාරය වඩන්න පුළුවන්, දියුණු කරන්න පුළුවන්. අපි මුළු ලෝකයම කොටස් කරගත්තොත්, බෙදාගත්තොත් සියල්ලම ලෝකයේ ඇති සියල්ලම කොටස් පහකට බෙදෙනවා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මේ කොටස් පහට අයිති නොවන දෙයක් ලෝකෙ වෙන නෑ. ලෝකයේ ඇති සියල්ලම මේ පහට අයිති. මේ පහේ ඇත්ත දකිනකොට අපි මුළු ලෝකයේම ඇත්තයි දකින්නේ. ලෝකයේ ඇත්තයි දකින්නේ. අපි රූපයේ ඇත්ත සොයනවා. ඇයි අපි රූපයේ ඇත්ත සොයන්නේ? වේදනා, සංඥා, සංඛාර, විඥානයන්හි ඇත්ත සොයන්නේ ඇයි? අපි ලෝකයට ඇලිලා තියෙන්නේ, ලෝකයට බැඳිලා තියෙන්නේ මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධයන් තුලින්, උපාදාන ස්කන්ධයන් තුලින්. ලෝකයෙන් මිදෙන්න නම් මේ පහිනුයි මිදෙන්න ඕන. මේ පහෙන් මිදෙන්න නම් මේ පහේ ඇත්ත දකින්නට ඕන. මේ පහේ ඇත්ත සත්‍ය නොදන්නා කමිනුයි අපි මේ පහට ඇලුම් කරලා තියෙන, තණ්හා කරලා තියෙන, ආශාවෙන් උපාදාන කරගෙන තියෙන්නේ. ඒ ආශාවෙන් උපාදාන කරගත්ත නිසායි අපි කාට කාටත් මෙලවින් පරලවින් සාංසාරික දුක උරුම වෙලා තියෙන්නේ. ඒ දුකෙන් මිදෙන්න නම්, දුකෙන් නිදහස් වෙන්න නම්, දුකට හේතු තණ්හාව දුරු කළ යුතුයි. තණ්හාව දුරු කරන්න නම් අපි තණ්හාවෙන් බැඳුනේ, ආසාවෙන් බැඳුනේ යමක ඇත්ත නොදන්න කම නිසා. රූපේ ඇත්ත ඇති සතියෙන් දැනගත්තා නම් අපි කවදාවත් රූපයට ඇලුම් කරන්නේ නැහැ. වේදනාවේ, සංඥාවේ, සංඛාරයේ, විඥානයේ ඇත්ත ඇති සැටියෙන් දැනගත්තා නම් කවදාවත් තණ්හාවෙන් උපාදාන කරගන්නේ නැහැ. ඇත්ත නොදන්න කම නිසාමයි, සත්‍ය නොදන්න කම නිසාමයි අපි රූපාදී ස්කන්ධයන්ට තණ්හා කළේ, ආසාවෙන් උපාදාන කරගත්තේ. ඒ උපාදානෙන් ආසාවෙන් මිදෙන්න නම් අපි මෙහි ඇත්ත දැකිය යුතුයි, ඇත්ත බැලිය යුතුයි. ඒ සඳහා අපි බලන රූපයේ ඇත්ත, මේ රූපේ හටගත්තේ කොහොමද? මෞපියන් නිසා හටගත් සුක්‍රසෝනිත චිත්ත එකතුව ආරම්භය වුණා. ඒ හටගත් දෙයට අපි හඳුන්වනවා කලලය නමින්. තතමං කලලා හෝති, කලලා හෝති අබ්බුදං, අබ්බුදං ජායති පේසි, පේසි නිබ්බත්තතේ ගනෝ, ගනා පසාකා ජායන්ති කේසා ලෝමාන කාපිච. පළමුව හටගත්ත කලලය අබ්බුද කියන අවස්ථාවකට, පේසි කියන අවස්ථාවකට, ඝන කියන අවස්ථාවකට මෙසේ පිළිවෙලින් පත් වෙමින් කෙස්ලොම්නිය සම්මස්සාදී මෞකුසේදී මෞගේ පෙකිනිවැල හරහා මෞගෙන් ආහාර ලබාගෙන ක්‍රමක්‍රමයෙන් වැඩුණ වර්ධනය වුණා. මේ ලෝකයට බිහි වෙච්ච දවසේ පටන් මෞ කිරියාදී කොට ඇති දියරාහාරයෙන් පටන් අරගෙන දලගුරු ස්වාහාරය දක්වා ආහාර ලැබමිනුයි මේ කය වැඩුණේ, මේ කය පැවතුණේ. එහෙමනම් මේ කය ආරම්භ වූ මොහොතේ පටන් මේ දක්වා මේ කය පැවතුණේ වැඩුණේ ආහාරය නිසා. මේ රූපය දිහා බලනවා, මේ රූපය හටගත්තේ, හටගන්නේ, පවතින්නේ ආහාරය නිසානම්. ආහාර නැතුව මේ රූපයේ පැවැත්මක් නැත්නම් එහෙමනම් මේ රූපයේ කෙසේද ආත්මීය පදනමක්? අනුන් නිසා හටගන්නවා නම් අනුන් නැති වෙනකොට, අනුන් නැසෙනකොට මේද නොපවතිනවා නම් එහෙනම් රූපය ආත්මනේ, ආත්මීය පදනමක් නේ. රූපය අනාත්මයි. ආහාරයෙන් හටගත් රූපය ආහාර නිරෝධ වෙලා යනකොට මේ රූපය නිරුද්ධ වෙලා යනවා නම්, නොපවතිනවා නම්, වෙනස් වෙනවා නම්, විපරිණාමයට පත් වෙනවා නම්, එහෙනම් මේ රූපය අනිත්‍යයි. මේ රූපයේ අනිත්‍ය බව, අනාත්ම බව නොදැන යම් කෙනෙකු මේ රූපය මමයි, මගේ, මගේ ආත්මය වශයෙන් ගනී නම් ඒ දුකේම ගැනීමක්, දුකම වළඳ ගැනීමක් වෙනව නේද? මේ රූපය ආත්ම කොටගත් කෙනා, රූපය මගේ, මගේ ආත්ම වශයෙන් ගත් කෙනා මේ රූපය නඩත්තු කරන්නට ඕන, මේ රූපයට ආවතේව කරන්නට ඕන. අන්න මේ කයේ බැලමෙහි කරන වැඩකාරයෙක් බවට පත් වෙනවා. වැඩකාරයෙක් බවට පත් වෙනවා, ඉවරයක් නැති වදකෙක් ළඟ, මාරයෙක් ළඟ වැඩ කරනවා වගේ. මේ කය වදකෙක් වගේ, මාරයෙක් වගේ කවදාවත්ම කොච්චරයක උපස්ථාන කළත් සතුටු කරන්නට බැරි නපුරු ස්වාමියෙක් වගේ මේ කය දිනපතාම කන්න බොන්න දුන්නත්, අනේක වේලක් කන්න බෙන්න දෙන්න බැරි වුණොත් කිසි අනුකම්පාවක් නැහැ බඩගිනි දුක ඇති කරලා වද වේදනා දෙනවා. හැමදාම බොන්න වතුර දුන්නත් එක පැය ගානක් වතුර ටිකක් දෙන්න බැරි වුණොත් කිසිම අනුකම්පාවක් නෑ. හැමදාම නාවල හොදලා තිබුණත් එක දවසක් ඒ දේ කරගන්න බැරි වුණොත් කිසිම අනුකම්පාවක් නෑ. කොච්චර වැඩ කළත් කොච්චර මෙහි කළත් සතුටු කරන්න බැරි ස්වාමියෙකුට බැඳුනි. කොච්චර වැඩ කළත් කොච්චර මෙහි කළත් සතුටු කරන්න බැරි නපුරු ස්වාමියෙක් ළඟටයි සේවයටපත් වුණේ අපි. 16 කවගේ මේ කය පෝෂණය කරන්න, මේ කය නඩත්තු කරන්න ජීවිතයේ ගෙවෙන හැටි නුවණින් විමසලා බලනකොට මේ අනිත්‍ය අනාත්ම බව නොදන්නා කමින් ආත්මකට ගැනීමේ ආදීනව බොහෝම පිනෙන්ට ගන්නවා. ඊළඟට බලනවා වේදනාව, සංඥාව, සංඛාරය මේ හැම දෙයක්ම ස්පර්ශය නිසායි හටගන්නේ. සැප වේදනා, දුක් වේදනා ස්පර්ශයක් ඇති කල්හි හටගන්නේ. ස්පර්ශය වෙන් වෙනකොට හටගත් වේදනාවත් නැති වෙලා යනවා. එහෙනම් ස්පර්ශය නිසා නම් වේදනාව හටගන්නේ, සංඥාව සංඛාරයෝ හටගන්නේ. ස්පර්ශය නිරුද්ධ වෙනකොට හටගත් වේදනා සංඥා සංඛාරයෝ නිරෝධ වෙනවා නම් එහෙනම් මේවයි ආත්මීය පදනමක් නැහෙනි. අනුන් නිසා හටගන්න බවක් නම් අනුන් නැති වෙනකොට නැසෙන බවක් නම් එහෙනම් අනාත්මයි වේදනා සංඥා සංඛාර ස්කන්ධය. ස්පර්ශයෙන් හටගත් දේ ස්පර්ශයෙන් නිරෝධය වෙනවා නම් එහෙනම් විපරිණාමයටපත් වෙනවා නම් අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා නම් එහෙනම් වේදනා සංඥා සංඛාරයෝ අනිත්‍යයි. මේ අනිත්‍ය බව අනාත්ම බව නොදැන යමකු මේ තණ්හාවෙන් උපාදාන කරගනී නම් ඔහු දුකමයි වැළඳගන්නේ, දුකමයි උරුමු කරගත්තේ. ඒ සැප වේදනාවන් විඳින්න නම් ඒ වේදනාවට තණ්හා කළොත් ඒ වේදනාවන් විඳින්න නම් ස්පර්ශයම නැවත නැවත ස්පර්ශ විය යුතුයි, නැවත නැවත ස්පර්ශ උපදිය යුතුයි, නැවත නැවත ස්පර්ශ උපදවන්න නම් මේ කයම ස්පර්ශ ආයතන නඩත්තු කළ යුතුයි, පෝෂණය කළ යුතුයි. ඒ පෝෂණය කළත් මේ ආයතන වලට ගැටෙන්නේ ඒ සැප වේදනා ගෙන දෙන අරමුණු පමණක් නෙවෙයි, දුක් වේදනා ගෙන දෙන අරමුණුත් ගැටෙනවා. ඒ ගැටෙන ස්පර්ශයෙන් බලාපොරොත්තු වෙන සැප වේදනාව පමණක් නෙවෙයි දුක් වේදනාද, අසුභ සංඥාවන් දක්මෙති කල්පනාවන් දැති වෙමින් දුක හට ගන්න ආකාරය සම්මතය තුල ලෝකය තුල මෙසේ දකින මෙසේ බලන කෙනා යෝනිසෝ මනසකාරයකින් යුක්තයි. නාම රූපයන් නිසා හටගන්න විඥාණය, නාම රූප නිරෝධයෙන් නිරුද්ධ වෙන විඥාණය, මේ දානිත්‍ය අනාත්ම බව දකිමින් ඒ බව නොදන්නා කමින් යමකු ආත්ම කොට ගනී නම් මෙලවින් හා සාංසාරිකව උපදනා දුකේ දුක පිළිබඳව අත්විඳින්නට වෙන දුක් වේදනා පිළිබඳව නුවණින් සිතා විමසා බලන විට ඒ මානසිකාර්ය බොහෝම තියුණු දියුණු මානසිකාර්යයක් වෙනවා. මෙන්න මෙසේ ස්කන්ධයන් සියල්ලම අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කොට බැලීම මේ ශාසනය කරන්නට තියෙන, කරන්නට තියෙන, දියුණු කරන්නට තියෙන යෝනිසෝ මනසකාරයක්. මෙසේ නුවණින් වෙනෙහි කර බැලූ කල්හි අපි ලෝකයම නුවණින් මෙනෙහි කොට බැලුවා. මේට වඩා මේ පහට අයිති නොවන දෙයක් ලෝකයේ ඇත්තේ. ලෝකයේ ඇති සියල්ලයි අපි මේ අනිත්‍ය ආදී වශයෙන් බැලුවේ. එහෙනම් මේ දෙස බලනකොට අපිට ඇලෙන්න බැඳෙන්න දෙයක් හමු වෙන්නේ නැහැ. ඇලුනම් බැඳුනනම් ඒ දුකේමයි බැඳුනේ. මෙසේ නුවණින් දැක්කත් මෙසේ නුවණින් විමසුවත් මෙතනට යෝනිසෝ මනසිකාරය දිනුනු කළ යෝගාවචරයාවත් තවම මිදුනේ නැහැ, සංසාරයෙන් ගැලවුනේ නැහැ. මෙච්චර දිනුනු කරලා යෝනිසෝ මනසිකාරය ඇයි සංසාරයෙන් නොමිදුනේ? ඇයි සංසාරයෙන් නොගලවෙන්නේ? එහෙමනම් මෙපමණකින් යෝනිසෝ මනසිකාරය දිනුනු කළා. ඒ නිවීම පිණිස මිදීම පිණිස සම්පූර්ණත්වයට පත්ුනේ නැහැ. එහෙනම් තවදුරටත් අපි කුමක්ද බලන්න තියෙන්නේ? දැන් ලෝකයේ ඇති හැම දෙයක්ම අනිත්‍ය ආදී වශයෙන් බැලුවා. එකොතෙක් බැලුවත් මිදෙන්නේ නැත්නම් මිදෙන්න කුමක්ද කරන්න තියෙන්නේ? මේට එහාට කොහොමද මේ මනසකාරය වඩන්නේ? මෙන්න මේ පිළිබඳවයි මොහොතක් අපි විමසලා බලන්නට ඕන. පින්වතුනි, අපි දන්නවා මේ ලෝකේ යම් කෙනෙකු සංඥා වේදික නිරෝධ සමවතල සමවදිනවා නම් උන්වහන්සේ සියලු සංස්කාරයන් නිරෝධ කරමින් මෙලවින් නිවන් සැප වළඳනවා, නිර්වාණ සුවය විඳිනවා. ඒ නිවන් සුවය විඳින්නේ සංඥා නිරෝධයෙන්. සංඥා නිරෝධ කළහොත් නිරෝධ සමවත නිවන. එහෙනම් නිවනටපත් වෙන්න නම් වේදනා සංඥාවන්ගේ නිරෝධයක් ඕන. වේදනා සංඥා නිරුද්ධ කොට වැඩ සිටින්නට නම් යම් කිට ඔහු වේදනා සංඥාවල් නැති කරන හැටි දැනගන්න ඕන. වේදනා සංඥාවන් යම් කෙනෙකු නැති කරන්න නම් වේදනා සංඥා උපදින හැටි දැනගන්න ඕන. වේදනා සංඥාවන් හට ගන්න හැටි දන්න කෙනා වේදනා සංඥාවන් නැති කරන හැටි දන්න කෙනාමයි සංඥා නිරෝධ කරමින් නිරෝධ සමවතකට සමවදෙන්නේ. එහෙනම් දැන් ඔබට පැහැදිලි අපි නිරුද්ධ කළ යුතු තැන කොතනද කියලා. වේදනා සංඥාවන් නිරුද්ධ කළ යුතුයි. වේදනා සංඥා හටගන්නේ කොමකින්ද? වේදනා සංඥාවන්ගේ හේතුව කුමක්ද? ස්පර්ශ ඇති කල්හි වේදනා සංඥා සංඛාරයන්ගේ හට ගැනීම. ස්පර්ශය නිසායි හටගන්නේ. ස්පර්ශය නිසායි වේදනා සංඥාවන්ගේ හට ගැනීම. එහෙනම් ස්පර්ශ නිරෝධ වුණොත් විතරයි වේදනා සංඥාවන්ගේ නිරෝධය. දැන් ඔන්න සිහි කරලා බලන්න හොඳට. අපි මෙතෙක් කාලයක් මේ පූර්ව ප්‍රතිපදා වඩද්දී ස්පර්ශ ආයතනවල අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී දේ බැලුවා. ඇස කන නාසය දිව ශරීරය මන අනිත්‍යයි කියලා බැලුවා. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්මා අනිත්‍යයි කියලා බැලුවා. චක්කු සෝත ගාන ජීවා කාය මන විඥාන අනිත්‍යයි කියලා බැලුවා. චක්කු සම්පස්ස සෝත ගාන ජීවා කාය මනෝ සම්පස්ස අනිත්‍යයි කියලා බැලුවා. දැන් සියල්ල අනිත්‍යයි අනිත්‍යයි කියලා, අනාත්මයි කියලා, දුකයි කියලා මේ ස්පර්ශ ආයතනවල අනිත්‍ය බලලා තියෙන්නේ. ආපහු ස්පර්ශල ආයතනවල බලන්ට දෙයක් නෑ. එහෙනම් දැන් අපි කොතනද කුමකද අනිත්‍ය බලන්නේ? මෙන්න මෙතනින් එහාට මේ ආයතන ඉක්මවා යන්නට ඕන. මේ ස්පර්ශ ආයතනයන්ගේ එකතුවක් තියෙනවා. මේ තුන් දෙනාගේ එකතුව. මේ තුන් දෙනාගේ එකතු වෙනකොට යමක් හට ගන්නවා. මේ තුන් දෙනා වෙන් වෙනකොට හටගත්ත දේ නැති වෙනවා. එහෙනම් අපිට බලන්න වෙන්නේ මෙන්න මෙතන. අප සැක දුරු කර ගන්න ඕන නිසක වෙන්න ඕන මෙන්න මේ තැන. දිත්ත සුත මුත විඤ්ඤාත පත්ත පරියේසිත අනුචරිත. මේ තැන්දී සැක දුරු වෙන්නේ අපි දකින දේ අපට හසු වෙන දේ හරියට බැලුවොත්. එහෙමනම් පින්වතුනි අපට හැමදාම හිතට හසු වුණේ හසු වෙන්නේ මේ ස්පර්ශය නිසා හටගන්න ධර්මියෝ. ස්පර්ශය නිසා හටගන්න ධර්මියෝ හිතට හසු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිබ්බේධික සූත්‍රයේදී යතා යතානං සංජානාති තතා තතානං ඕහරති. කතා විවාහාරයෙන් උන්වහන්සේ දේශනා කරනවා සංඥාවේ විපාකයක් හැටියටම සංඛාරය. අපි හඳුනන දේටයි හැමතිස්සෙම කල්පනා කළේ. කල්පනා කළ දෙයමයි අපි දැනගත්තේ. එහෙමනම් අපට නොවන සිතට හසු වෙන්නේ හිතන්න ආධාර වෙන්නේ මේ ගැටෙන දේවල් නෙමෙයි. ආයතන නෙමෙයි. විඥානය නෙමෙයි. ඒ තුන් දෙනාගේ එකතුව ස්පර්ශය නිසා හටගන්න ධර්මියෝ. අපි දකින්නේ මේක හසු වෙන්නේ මේක. එහෙත් අපි මේ දකින දේ හැමතිස්සෙම මුලා වෙනවා. මරිච කූපමා සංඥා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සංඥාව මිරිඟුවක් කියලා. මිරිඟුව මායාවක්. වතුරසේ රැවටෙන අහිංසක සතුන් මිරිඟුවෙන් දිය සොයාගෙන ගිහිල්ලා මම් මුලා වෙන හැටි අපි දන්නවා. ඔබත්මමත් පින්වතුනි මේ අහිංසක මුවපොව වගේ මේ සංසාර ගමනේ දුවන්නේ ලෝකේ හොයාගෙන දුවන්නේ මෙන්න මේ මිරිඟු මායාවට රැවටිලා. අපි මිරිඟුවේ ඉදිරියේ හැම මොහොතකම රැවටෙනවා මුලාවටපත් වෙනවා. රැවටිලා අපි සොයාගෙන යන්නේ ලෝකයට. ඒ නිසා අපි ලෝකයෙන් ගැලවෙන්නේ නැහැ, මිදෙන්නේ නැහැ, නිදහස් වෙන්නේ නැහැ. අපි හැමදාම ලෝකේ. ලෝකෝත්තර වුණේ නැහැ. එහෙනම් අපි ලෝකයෙන් එතර වෙන්න නම් මෙන්න මෙතන දැකිය යුතුයි, මෙන්න මෙතන බැලිය යුතුයි. මේ ස්පර්ශය නිසා හටගන්න ධර්මයෝ ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙන බව තේරුම් ගත්තොත්, ඒක දැනගත්තොත්, දැකගත්තොත් අන්න ඒ තුලයි අපට ලෝකෝත්තර දර්ශනය ගොඩනැගෙන්නේ. ඒ ගොඩනැගෙන දර්ශනය තුලයි ස්පර්ශ නිරෝධ කරමින් නිරෝධ සමවතක අපට වැඩ සිටින්නට පුළුවන්කම ලැබෙන්නේ කවද හරි දවසක. නිවන් සුවය පරිහරණය කරන්න පුළුවන් වෙන්නේ කවද හරි දවසක යන්නේ විතරයි. පින්වතුනි මෙතනදී තවත් දහම් කාරණාවක් පිළිබඳව මතක් කරන්නට ඕන. අපි මෙතෙක් කාලයක් ඇසුරු කළ සිංහල පරිවර්තන පොත්වල විශේෂයෙන් ලියපු කියපු පොත්වල කළ දේශනා තුළ සඳහන් වෙන පුංචි වැරද්දක් තියෙනවා, දෝෂයක් තියෙනවා. ඇසත් රූපයත් චක්කු විඥානයත් තුන්දෙනාගේ එකතුවයි ස්පර්ශයේ හැටියට දක්වන්නේ. මේක වැරදි, මේක අසද්ධර්මයක් තියෙනවා. චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. චක්කු විඥානයේ උපදින්නේ ඇසත් රූපයක් නිසා නෙමෙයි. ඇසත් රූපයක් නිසා චක්කු විඥානයේ උපදිනවා නම් ඇහිම හිතක් තියෙන්න ඕන. එහෙත් බුද්ධ ජයන්ති පොත්තලේ මේ නිවැරදි පරිවර්තනයේ තියෙනවා. ඇසත් රූපයන්ද ඇසත් රූපයන්ද චක්කුම් පටිච්ච රූපේච කියනකොට ඒක වචනේ නෙවෙයි බහුවචනය. රූපං රූපේ රූපානි රූප ශබ්දය විභක්ති වර්ණයෙන් එහිමයි. ඇසත් රූපයන්ද චක්කු විඥානය. එහෙනම් චක්කු විඥානය උපදින්න ඇස විතරක් නෙවෙයි, බාහිර රූපේ පමණක් නෙවෙයි, තවත් හේතු වෙන එකතු වෙන ධර්මතාවයක් මේ තුල තියෙනවා. ඒක සොයා ගන්නට ඕන, ඒක විමසා ගන්නට ඕන. මෙන්න මෙසේ එකතු වෙන ධර්මතාවයන් තුලින් අපි යමක් දැනගන්නේ. හුඟක් දෙනෙක් ලෝකය තුල උගන්වනවා ඇසට ගැටුණාම අපි තණ්හා දෘෂ්ටිමාන ආදී වශයෙන් දැනගන්නවයි කියලා. කනට නාසයට ගැටුණාම තණ්හා දෘෂ්ටිමාන ආදී වශයෙන් ඒ විඥානයන්ගෙන් දැනගන්නවා කියලා. මේක මෙහෙම වෙන්නේ නැහැ පින්වතුනි. බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයේ බෙදා දක්වද්දී අතීත හේතු නිසා හටගන්න වර්තමාන විපාක කීපයක් දේශනා කළ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. වර්තමාන හේතු දක්වද්දී අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව ඒ වේදනාවෙන් කඩයිමක් කරලා කඩලා වෙන් කරලා වෙන්ව දැක්වා වර්තමාන හේතුව. අතීත හේතු නිසා හටගන්න වර්තමාන ඵලය විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. එතනින් අවසානයි. එතකොට සලආයතන පස්ස වේදනා අතීත හේතු නිසා හටගන්න වර්තමාන විපාක. ඒ විපාකයම කර්ම වෙනවා නම් තණ්හා උපාදාන වෙනවා නම් මේ ලෝකේ කවදාවත් රහතන් වහන්සේ නමකට වැඩ ඉන්න බෑ. සෝපදිසේස පරිනිර්වාණ ධාතුවක් ඇති වෙන්නෙම නෑ. ඇති වුණොත් අනුපාදා පරිනිර්වාණයක් විතරයි. රහත් වෙනකොටම උන්වහන්සේලා තුරුණුවම් පාන්න වෙනවා. ඒ අතර උන්වහන්සේලාටත් තියෙනවා රූප ගැටෙනවා, චක්කු විඥානය උපදිනවා උන්වහන්සේලාට, චක්කු සම්පස්සේ ඇති වෙනවා, එනිසා වේදනාදී හට ගන්නවා. උන්වහන්සේලාටත් එහෙනම් තණ්හා උපාදාන භව වෙන්න ඕන. එහෙම වෙන්නේ නැහැ. මේ විපාක වටේ වෙනයි. තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරයෙන් අපි නැවත මනෝමයෙන් සීකරලමයි ගන්නෙ. ආයතනයට ගැටෙන අවස්ථාව වෙනයි. ඒ ගැටුණු අවස්ථාවේ සත්‍ය ඇත්ත නොදන්නා කමින් නැවත මනෝමයෙන් සිහි කරලා මනෝ සම්පස්සේකින්මයි අපි කර්ම රැස් කර ගැනීම වර්තමාන හේතු හදා ගැනීම. මම මේ ගැටීම හා නැවත මනෝමයෙන් සිහි කර ගන්න අවස්ථාව පිළිබඳව කතා කරන්න උත්සාහ කළාට අලක් වෙන එකක් නෑ. ඔබට තේරුම් ගන්නට අපහසු වේවි. අපි මේක ටිකක් රළු ගොරෝසු බවට පත් කරලා ටිකක් දුරස් කරලා අරගෙන යම් අනුමාන ඥානයකින් තේරුම් ගන්න උත්සාහ කරමු. මම ඔබට පුංචි නිදර්ශනයකින් ඒ ටික පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරනවා. ඔබ දැන් සිහි කරගන්න අද උදෑසන හෝ පෙර දවසක ඔබට ඔබේ ඇසට ගැටුණු යම් සිද්ධියක්. ඒ සිද්ධිය දැන් සිහි කරගන්න. දැන් එහෙම සිහි කරගන්නකොට දැස් පියාගෙන මොහොතක් බලන්න. දැන් ඔබ ඉදිරියේ යම් චිත්‍රයක් තියෙනවා. යම් දර්ශනයක් තියෙනවා. අපි අර පින්තූරයක් ඡායාරූපයක් ළඟට ගිහිල්ලා මේ ඉන්නේ මෙයා මේ ඉන්නේ මෙයා කියලා ඇඟිලි දික් කරලා පෙන්නනවා වගේ පෙන්වන්න පුළුවන් ඡායාවක් චිත්‍රයක් දැන් ඔබේ හිතේ පහළ වෙලා තියෙනවා. අර පෙර දවසක ඔබට ගැටුණු සිද්ධියට හා සමානයි. දැන් මේ දර්ශනය ඔබට මතක් වෙනකොටම හිතේ ඇදෙනකොටම ඔබට මොකද්ද සිහිවෙන්නේ? මේ එදා හම්බ වෙච්ච කෙනා, එදා හම්බ වෙච්ච දේ, මේ තියෙන්නේ යා, මේ තියෙන්නේ යා කියලා අපි ඡායාරූපයක් දිහා බලලා කෙනා කෙනා හඳුනා ගන්නවා වගේම මේ දර්ශනය ඔබේ හිතේ උපදිනකොටම ඒබාර පරණ අත්දැකීම මේ හම්බ වෙච්ච දේ පිළිබඳව අද උදෑසන ගැටුණු දේ පිළිබඳව ඔබේ සිහිය ඔබේ මතකය අවදි වෙන්න ගන්නවා. දැන් මේකනේ සාමාන්‍ය ස්වභාවය. දැන් බලන්න මේක ඇත්තද නැත්තද කියලා. මෙතන යෝනිසෝදා යෝනිසෝද කියලා බලන්න. දැන් ඔබේ සිතේ පහළ වෙච්ච ඔය දර්ශනය අර උදේ ගැටුණු සිද්ධියද? ඒ උදේ ඇසට ගැටුණු රූපේද ඔය තියෙන්නේ? ඒ රූපේ නම් දලකොරෝසු සතර මහා ධාතුයෙන් හටගත්ත දේ. එක කෙස්ලොම් නියද සම්මස්නහර තිබුණා. ඔය ඔබට පෙනිච්ච දැන් පෙනිච්ච රූපේ වා තියෙනවද? සතර මහා ධාතුව දලකොරෝසුව හටගත්ත කෙස්ලොම් නියද සම්මස්නහර ඒවෙන් හැදිච්ච රූපයක්ද ඔබට පෙනුනේ ඔය? එහෙම රූපයක් නෙමෙයි ඔබට පෙනුනේ හසුනේ. එහෙමනම් ඔය ඔබට පෙනුනේ මොකක්ද? ඔබේ මනෝ ස්පර්ශය නිසා හටගත්ත ධම්ම සංඥාව කියන්නේ ඔකට. අපි තේරුම් ගැනීම සඳහා මේ ටික ගන්නෙ ධම්ම සංඥාව කියන්නේ ඔකට. සංඥාව කියන්නේ මිරිඟුවක්. දැන් බලන්න ඔබ මිරිඟුව ඉදිරියේ රැවටුනේ නැද්ද කියලා? ඔබ ඔබේම සිතුවිලි ඉදිරියේ ඔබ රැවටුනා ලෝකයේ දෙයක් ගැන සිහි කරගත්තා. මෙරිච්ච ගෙවිච්ච අතීතයේ ඔබ සිහි කරගත්තේ, ඔබ දැනගත්තේ අතීතය. ඔබ අතීතයේ සිහි කරනවා කියලා අනාගතයට ගියා. ඔබ මායාවකට රැවටුණා. ඔබ මෙතන රැවටිච්ච නිසා ඔබ ලෝකය ගැනයි දැනගත්තේ. දැන් බලන්න උදේ ගැටිච්ච සිද්ධියෙන් මෙතනට මොනවද ආවේ කියලා? මේකේ මේකේ කිසි සම්බන්ධයක් තියෙනවද? එක චක්ක සම්පස්සයක්. මේ මනෝ සම්පස්සයක්. එහෙනම් එතනින් මෙතනට මොනවද ඇවිල්ලාද? කිසි දෙයක් ආපු දෙයක් නැහැ. එන්න දෙයක් නැහැ. එහෙනම් මෙතන මනෝ ස්පර්ශයෙන් හටගත් ධම්ම සංඥාව වශයෙන් ඔබ මෙතන දකිනවා නම් මේ දකිනවත් එක්කම ඔබට නුවණක් තියෙනවා. මොකක්ද? අතීතේ හටගත්තා වූ ඇස අනිත්‍යයි. අතීතේ හටගත්ත ගැටුණා වූ රූපය අනිත්‍යයි. චක්කු විඥානය අනිත්‍යයි. චක්කු සම්පස්සේ අනිත්‍යයි. චක්කු සම්පස්සයෙන් හටගත්තු වේදනාව සංඥාව සංඛාරය අනිත්‍යයි. ඒවා අනිත්‍ය වෙලා. එහෙනම් දැන් මෙතන තියෙන දැන් මනෝ ස්පර්ශයෙන් හටගත්තු ධම්ම සංඥාව. දැන් හේතු ගැටිච්ච නිසා හටගත්තු දෙයක්. දැන් මේ හටගත්තු දේ මේ හේතු නිරුද්ධ වෙනකොට නිරෝධ වෙලා යනවා කියලා දැක්කොත් යයිද ඔබ අනාගතයට? යන්නේ නැහැ. මෙතන මුලා වුණා. මෙතන ඇත්ත නොදැක්කොත්, මේ මනෝ ස්පර්ශයෙන් හටගත් ධම්ම සංඥාවක් වශයෙන් නොදැක්කොත්, ඔබ අතීතයේ සිහි කරගෙන යමක් දැනගන්නවා, උදේ දැකපු සිද්ධිය, උදේ ගැටුණු සිද්ධිය දැනගන්නවා. දැනගෙන ඒ අය හොයාගෙන ඔබ නැවත ලෝකෙට යනවා. සසර ගමන මෙහිමයි. ඒත් ඔබ දැන් අතීතයේ සම්බන්ධ නැහැ කියලා පීතන්තයෙන් මිදුණොත්, මෙතන මනෝ ස්පර්ශයෙන් හටගත්ත ධම්ම සංඥාවක් මේ තියෙන මගේම සිතුවිලි කියලා දැක්කොත්, ඒ සිතුවිලි මෙතනම නිවෙනවා දැක්කොත්, ඔබ අනාගතයට යාමක් නැහැ. ඔබ දකින්නේ කුමක්ද? මෙතන හටගත්ත ධර්මයෝ මෙතනම අනිත්‍යයි. අතීතයේ හටගත්ත ධර්මයන්ගේ අනිත්‍ය නොදැක්ක නිසා නැවත අවිද්‍යාවෙන්, අවිද්‍යා සංඛාරයෙන් මෙතන සිහි කරගත්තා, මෙතන උපදවා ගත්තා. එතනින් මෙතනට ආපු දෙයක් නෑ. එහෙමනම් ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි. යමක් අනිත්‍ය නම්, යමක් අනිත්‍ය නම් යදනිච්ඡං කඳුක්ඛං. යමක් අනිත්‍ය නම් එහෙනම් දුකයි. දැන් මේ හටගත්තේ, උපදවාගත්තේ මොකක්ද අපි? දුකයි. පංච උපාදානස්කන්ධය මේ මනෝමයෙන් උපදවාගත්තා. මෙතනත් තියෙන රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මේ හටගත්ත දේ දුක, දුක වශයෙන් තේරුම් ගත්තොත් අනිත්‍ය නම් දුක නම් මම වගේ මගේ ආත්ම වශයෙන් ගත හැකියාවක් අපිට හසු වෙන්නේ නැහැ, හමු වෙන්නේ නැහැ. අපි කුමක්ද ඇත්ත වශයෙන් දකින්නේ? මනෝ ස්පර්ශයෙන් හටගත්ත ධම්ම සංඥාව ස්පර්ශ නිරෝධයෙන් නිරෝධ වෙන බව දැක්කොත්, දැනගත්තොත් අන්න අපි ඇත්ත දැක්ක වෙනවා, ඵල නිරෝධයක් දැක්ක වෙනවා. අන්නේ නිරෝධය දැක්කොත් අපි ඒ නිරෝධයට බලන්න පුළුවන් වුණා.